මොකද්ද මේ ගුත්තිල පඬිතුමා මේ අන්ධ දෙමව්පියන් වෙනුවෙන් කරන කාර්ය නේද මේ කතා කරන්නේ?
දැන් එතනදීද දැන් දේහ ලක්ෂණ විද්‍යාවෙන්ම දැක්කානේ මේකම මහ අසත්පුරුෂයෙක් කියලා. හැබැයි ඔහුව ශිල්පයේ නිපුණයෙක් බවට පත් කරනවා විතක ඔය ගුත්තිලේම කියනවා ගුත්තිල පඬිතුමා ආත්ම භාෂණයක් කරගන්නවා මේ කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරි දියනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත් කියලා. මම හිතන්නේ මේක ඒ අර ඇති වෙච්ච චිත්ත පීඩාවට යම්කිසි සහනයක් කරගන්න ඇති
අනිවාර්යයෙන්ම. දැන් අනිවාර්යයෙන්ම සක්‍රදේව රජුට හිතනවා අන්ධ දෙමාපියන්ට සලකන දරුවෙකුට තමයි මේ විපත වෙන්න යන්නේ. බලන්න
දෙමාපියන් පුරුෂ ගුණයට දෙවියෝ සලකන
දෙවියන් සලකනවා. අදින් දූපතේ මතක තබාගත දෙයක් තමයි දෙමාපියන්ට සලකන දරුවෝ දිහා දෙවියන් බලනවා කියන එක. එතකොට සක්‍රදේව පොරොන්දු වෙනවා ඔබට මේ තරගෙන් ජයග්‍රහණය කරන මං ඉඩකඩ ලබා දෙනවා. කිසිම බයක් සැකිලිමක් නැතුව ඔබ මේ තරගෙට ඉදිරිපත් වෙන්න. මම ඔබට වර තුනක් ලබා දෙනවා. පස ඇට කියලා කියනවා. පස ඇට තුනක් ලබා දෙනවා. මම කියන විදිහට ඒ දිනේ තරගෙට ගිහලා මේ වීණා වාදනය කරන්න කියන උපදේශය දෙනවා. දැන් මේක හරි ශක්තියක් කරගන්න අපේ ගුත්තිල ඇදුරුතුමා. ඇවිල්ලා හරියටම අර සත්වෙනි දවසේ විශාල සෙනගක් ඉස්සර මේ තරග මණ්ඩපේ පවත්වන්නේ මේ තරගයට ඉදිරිපත්.
එතකොට අපේ දරුවන්ට නියම වෙන්නේ අපි අදාළ කොටස වෙන්නේ ඔය ගුත්තිල මෝසිල වීණා වාදන තරගය.
අනිවාර්යයෙන්. දැන් ඔබ හරිම ප්‍රවේශයට ආවේ මලංකරුන්ද මහත්තයා. දැන් මම කතාවේ ඔතෙන් එනකන් අපි කතා කළේ ඔය ජාතක කතාවේ ඔය තැනට ආවට පස්සේ ජාතක කතාවනේ ගුත්තිල කාව්‍යයට නැගෙන්නේ. ඒ කාව්‍යයේ ඔය කතාවෙන් එහාට තමයි අපිට අපේ පාඩම සාකච්ඡා කරන්න
තියෙන්නේ.
අපි බලමු එතනින් පටන් ගන්න කවියෙන්ම මේක ආරම්භ කළොත් කොහොමද කියලා. පළවෙනි කවියෙන්ම දැන් පාඩමේ ඔය ඔබට නියමිත කොටසේ තියෙන පාඩමේ තියෙන කවියේ ඔබ දකිනවා පුතේ අර ඒ පාඩමේ තියෙනවා ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නික ගොසින් උන් සඳ කියන කවිය.
එතනින් තමයි මේ වීණා වාදන තරඟය ආරම්භ වෙන්නේ නේද?
තරඟය.
ඒතරෝ 1 ඉඳන් 13 දක්වා පැදි පෙළ තියෙනවනේ. 1 ඉඳන් 13 දක්වා පැදි පෙළ 14 ඉඳන් 32 දක්වා යන කොටස 33 සහ 34 දක්වා මේ අපි කතා කරන්නේ අපිට අදාළ කොටස විතරයි පුතේ අපි ඈ. ඒ නිසා පුතාලා දැන් මෙතනදී අවධානය යොමු කරන්න ඕනේ නේද දසනායක සර්? අපිට අදාළ කොටසටනේ අපි යන්නේ. එතකොට ගී විරිතක් පෙද විරිතක් නුපුන්සඳ විරිතක් භාවිතා කරලා අර මේ තරඟයේ තියෙන සජීවී බව එදා වැත්තෑවි හාමුදුරුවෝ හරියට නිකන් මේ වීණා වාදන තරඟයේ තියෙන වෙලාවේ සජීවී වාර්තාකරුවෙක් වගේ මේක වාර්තා කරනවා. ගුත්තිල ඇඳුරු සඳ වීණා වයන ලෙස ඉඳ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. මේ පැත්තෙන් ඇවිල්ලා ගුත්තිල පඬිතුමා වේදිකාවට නගිනවා. අනිත් පැත්තෙන් එනවා මෝසිල. නේ? අනිත් පැත්තෙන් එනවා මෝසිල. ගුරුවරයා දිහා බැලුවේ නැහැ. ගුරුවර දිහා බැලුවේ නැහැ. වැන්ද රජාට. ඇයි ගුරුවරයාට අවනත නොවුනේ? එතනින්ම ගුරුවරයාට වැන්ද නම් යම්කිසි පසුබෑමක් වගේ මිනිස්සයාට හිතෙන්නේ ඇති.
අනිවාර්යයෙන්ම කරුණාත් මහත්තයා දැන් අපි පැහැදිලිම දැන දෙයක් තමයි මේ ලෝකේ ගත්තොත් එහෙම අපේ රටේ ගත්තොත් එහෙම කිසිම වෘත්තියකට මේ වැඳලා ගාතාවක් කියන්න වෘත්තියක් නැහැනේ.
දැන්
අපිට තියෙනවානේ ගුරු වෘත්තියේ තියෙනවා මේ දරුවෝ ඇවිල්ලා වඳිනවා ගාතාවක් කියලා වඳිනවා.
ගාතාවක් කියලා වඳිනවා.
ඕවාද සිප්පදානේන සික්කාපේති මමංගරු සගාර වේන චිත්තේන අහං වන්දාමිතං ගරු කියලා වඳිනවා. දැන් මේ වැඳලා ගාතාවක් කියන්න තියෙන එකම වෘත්තියක් මේකනේ. එකම සේවයක් මේකනේ. එතකොට දැන් මෙතෙන්දී මේ කවියේ මෙන්න මෙහෙම කොටසක් මම දකිනවා මේ මලන් මහත්මයා නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල. අදන් දුවේ පුතේ වඳින්ට සුදුසුම පුද්ගලයා ඉදි මුසිල වඳින්නේ රජතුමාට වැඳ රද පද කමල. දැන් ඉස්සල්ලා ශිෂ්‍යයා වඳින්න ඕනේ තමන්ට ශිල්පය උගන්වපු ගුරුවරයා ළඟ ඉන්න නම් ගුරුතුමාටනේ. ඒ ගෞරවයේ නොකල තමයි රජතුමාගේ පාද නමස්කාර කරලා මේ තරගයට ඉදිරිපත් වෙන්නේ. ඔහු තුල තියෙන මානෙක කතරම්ද කියන්නේ.
ඔව් ඒ කියන්නේ තමන්ගේ අභිමානයේ බිඳෙයි කියලා.
අභිමානයේ බිඳෙයි කියන
තරම. එතන අර අපූර්ව කාව්‍ය අලංකාරයක් යොදා ගන්නවා නේද?
අනිවාර්යෙන් දැන් මෙතන කාව්‍ය අලංකාරයක් තියෙනවා මේ කරුණාත් මහත්මයා මේකේ තව දෙයක් තමයි අපි ඉගෙන ගන්නට අපි දරුවන්ට මේ විරිත් ගැන කතා කරන්න ඕනේ.
ඔව්.
දැන් පාඩමේ අද දුවේ පුතේ ওই ගුතිල කියන කොටසේ ওই ගුතිල වෙනනද කියන කොටසේ ඔබට තියෙන කවිවල විරිත් තුනක් සඳහන් වෙනවා. ඒවා ඒ විරිත් යොදලා තියෙන්නේ එක් එක් කවිය ගලපන අවස්ථාවන්ට අනුව. දැන් අපි දන්නවා අවස්ථාවන් සහ සිද්ධි නිරූපණයේදී කතුවරයා යොදා ගන්නවා මහපියුම් විරිත. පළවෙනි කවිය බලන්න මේ මහපියුම් විරිතට තමයි නිර්මාණය කරලා තියෙන ඔබේ පාඩමේ තියෙන කවිය. මහපියුම් විරිත කියලා කියන්නේ පුතේ දැන් විරිතක් කියලා කියනකොට කිසියම් යතියක් අපි මාත්‍රා ගානකට පද පිහිටවල ඒ යතිය අනුව ගායනා කරන්න අපි හදා ගන්නවා මාත්‍රා ගාන. ඒකට කියනවා විරිතක් කියලා. දැන් මහපියුම් විරිතේ තියෙන විශේෂ ලක්ෂණ තමයි පුතේ හොඳට මතක තියාගන්න. දැන් අපි කවියක් කියනකොට මේ කවිය ගත්තොත් මේ පද ගත්තොත් ගුත්තිල ඇදුරු සඳ. දැන් මේ අකුරු වල ඔබට පේනවා ඇති දීර්ඝ ස්වර තියෙනවා නම් ඒවා මාත්‍රා දෙකක් විදිහට ගණන්නේ
දීර්ඝ ස්වර
කෙටි ස්වරයක් එහෙම නැත්නම් ලුහු ස්වරයක් කරුණාත් මහත්මයා මෙතෙන් කියන්නේ තනි
මාත්‍රාවක්
විදිහට. එතකොට අපි ඒක එකක් කියලා සැලකනවා නම් අර දීර්ඝ ස්වරයක් මාත්‍රා දෙකක් වෙනවා. දැන් මේ බලන්න මේ ගුත්තිල ඇදුරු සඳ කියන පේළියේ මාත්‍රා කීයක් තියෙනවද කියලා.
එතකොට මාත්‍රා 9 දෙන්නේ දැන්
මාත්‍රා 9ක් තියෙනවා. මාත්‍රා 9යි. දෙවනි පේළිය බලන්න දැන් වීණා කියන තැනම හතරක් අයිති වෙනවා. වී මේ දෙකම දීර්ඝ ස්වර දෙකක්.
එතකොට
මාත්‍රා හතරක් එතන එනවා. ඊට පස්සේ බලන්න කීයක් තියෙනවද එතනින් එහාට? මාත්‍රා 11ක් තියෙනවා. මාත්‍රා 11ක් තියෙනවා. එතන පළවෙනි පේළියේ මාත්‍රා 9යි. දෙවනි පේළියේ මාත්‍රා
11යි.
නැවත බලන්න තුන්වෙනි පේළියේ මාත්‍රා කීයක් තියෙනවද කියලා? පසෙක පනවන ලද.
අය මාත්‍රා 9යි.
එතන මාත්‍රා 9ක් තියෙනවා. අවසාන පේළියේ මාත්‍රා කීයක් තියෙනවද බලන්න? සුදුසු අස්නෙක ගොසින් උන් සඳ 14ක් මාත්‍රා තියෙනවා. එතකොට 9 11 9 14 මහපියුම් විරිත කියන්නේ ඔය මාත්‍රා ගානෙන් ලියවෙන කවි. මේ මාත්‍රා වලින් ලියවෙන ඕනෑම කවියක් මහපියුම් විරිතට ගැලපෙනවා.
ඒ කියන්නේ මාත්‍රා අසමානයි.
අසමානයි. මාත්‍රා අසමානයි. මේ තාලයට තියෙන හැම කවියකම මේ මාත්‍රා ගාන තමයි තියෙන්නේ. අදනි දුවේ පුතේ ඔබ කවියක් ලියලා බලන්න ඒ හැම කවියකම මේ පුංචි කවියකම මේ මාත්‍රා 9 11 9 14 තියෙනවද කියන එක ඔබට එතකොට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි ඕනෑම කවියක් ගත්තොත් අපි දන්නවා ගුත්තිල කාව්‍යයට අමතරව වෙන කවි ගත්තත් ඒ වගේත් තියෙනවා. මහනෙල් සුවඳමය කුඩමසු පිළි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. දැන් මේකෙත් මාත්‍රා තියෙන 9 11 9 14. මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්ද. මේකෙත් තියෙන්නේ මාත්‍රා 9 11 9 14.
දැන් අපි යන් ඊළඟට 14 වෙනි පද්දේ ඉඳලා පටන් ගන්න.
මාත්‍රා 14 වෙනි කවිය ගත්තොත් දැන් ඉතින්දී අපි පටන් ගත්තොත් අර ඔබ කියන්නේ ඔය දිය දිය ගොස පල කෙරමින් සැපමිනි කියන කවිය.
ඒක යන්නේ 4න් 4ට.
ඒක මාත්‍රා 4න් 4ට යනවා. දැන් මෙතන බලන්න
මම හිතන්නේ මෙන්න මෙහෙම දිය දිය ගොස පාල කෙරෙමින් සපැමිනි ගිය ගිය තැන ඉස් වාරන් මුතුමිනි ගිය ගිය දියනාන්ද එනමින් කෙනමිනි සිය සිය ගුණයෙන් වෙනනාද නික්මිනි.
බොහොම දෙයක් කරනවා මහත්තයා. ඔබ ඒ මාත්‍රා ගාන පිහිටෙවුවා. ඒ යතිය පිහිටන දැන් අපි නවතිනවනේ. අර දිය දිය කියනකොට මාත්‍රා 4යි. ගොසපල කියනකොට ආපහු නැවත මාත්‍රා 4ක්. කෙරමින් කියනකොට නැවත මාත්‍රා 4ක්. සපෙමිනි කියනකොට මාත්‍රා 4ක්. ඒතර මේ මාත්‍රා 4න් 4ට යන කවි වලට කියනවා අපි පෙඳ විරිත කියලා. එතකොට දැන් අපි පළවෙනි විරිත ඉගෙන ගත්තා මහපියුම් විරිත. එතකොට මේ පෙඳ විරිත තියෙන්නේ මේ වීණා ගායනය සිද්ධ වෙන අවස්ථාවේ සිදුන සිදුවීම්.
අර පාරිසරික වෙනස්කම්.
වෙනස්කම් ටික නිරූපණය කරනවා.
අපි ඒකනේ පස්සේ කතා කරමු
අයනේ. අපි කතා කරමු.
අපි දැන් 33 වෙනි කවියත් එක්ක
33 වෙනි කවිය ගත්තොත් ඒකේ මාතෘකාව. දැන් අපිට හම්බ වෙනවා තවත් මාත්‍රා වෙනස් වෙන කවියක්. අද දූපතේ ඔබට මේ කැහිලත් ඇති සමහරට ඔබට ගීතයක් විදිහට මේ ගුවන් විදුලියේ මේක ගීතයක් විදිහට ඇහිලා තියෙන්නේ. මේ රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදි විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ වෙන නාද නූපා තබ තබා. මේ කවියේ මාත්‍රා තියෙන්නේ 26. එතකොට එක පාදයක මාත්‍රා 26ක් තියෙනවා. මේ රූ රැසේ කියන තැනදලා විදුලිය පබා කියන තැනට එනකොට මාත්‍රා 26ක් තියෙනවා. මේක ගීතයක් අනුසාරයෙන් මම හිතනවා ඔබට ඇහුවොත් වඩාත් පැහැදිලි වෙයි. ඉතින් ඒ මාත්‍රා පිහිටවීමට අපි කියනවා මාත්‍රා පිහිටවීම කියලා සවිසිමත් විරිත. මාත්‍රා 26යි සවිසිමත් විරිත.
පුන් මදාරා මල් දමින් නුදු දිගුසුනිල් වරලස ගොතා මන්නදා කිතු ලියලිසුන් උර තුරසරාදිලි මුතුලතා
සවිසිමත් තීරිත කියලා. දැන් ඔබ මාත්‍රා පිහිටවන්න බලන්න, රූ කියනකොට එතන දෙකක් වෙනවනේ දීර්ඝ ස්වරයක්නේ. රැසේ කියනකොට නැවත රැයන්නට එක මාත්‍රකාවයි, අර සේ කියන වචනේ මාත්‍රා දෙකයි. ওই විදිහට දීර්ඝ අක්ෂර වලට සහ කෙටි අක්ෂර වලට මාත්‍රා පිහිටවගෙන යන්න එක පේලියක මාත්‍රා 27ක් තියෙනවා. දැන් ඔබට මේ ගීතය අහනකොට ඔබට දැනෙන්න ඇති මේ මාත්‍රා 90 තමයි මේ සවිසිමත් තීරිත නිර්මාණය වෙලා තියෙන්නේ. මම තව පුංචි උදාහරණයක් කියන පුතේ, ඔබ අහලා තියෙන ගීතයකක් තියෙනවා මාත්‍රා 26 තියෙන ගීතයක්. මාතොටින් එන උතුරු සුළඟේ ගිනි සිබින මඩු පල්ලියේ කියන ගීතේ හොඳට අහලා බලන්න. ඔය ගීතේ මාත්‍රා තියෙන්නේ ඔය සවිසිමත් විරිතට අනුව. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ විරිත් නිර්මාණය කුලිතුමෙන් යතිය නිර්මාණය කිරීම තුළින් ඒ රසය අපට දැනෙනවා කවිවල සහ ගීතවල. දැන් අපි විරිත් තුනක් ඉගෙන ගත්තා. දුලපතලට හොඳට මතක ඇති අර පළවෙනි කවිවල තිබුණා මහපියුම් විරිත. ඊළඟට අපි 13 වෙනි කවියට එනකොට අපිට තේරුණා එතනින් එහාට තියෙන්නේ පෙඳ විරිත. තුන්වෙනිට අපි ඉගෙන ගත්තා අර දීර්ඝ කවි, දීර්ඝට පේලි තියෙන කවි වලින් ඒකට කියනවා අපි සවිසිමත් විරිත කියලා. දැන් අපි විරිත් තුනක් හොඳට ඉගෙන ගත්තා. මේක තමයි ගුත්තිලේ තියෙන විශේෂත්වය. ගුත්තිල කතුවරයාට ඊට වඩා අභියෝගයක් තියෙනවා. අද නෙද්දුවේ පුතේ මතක තියාගන්න, මෙතෙන්දී අර සක්‍ර දෙවියන්ගේ උපක්‍රමශීලී භාවය ඔස්සේ වීණානාදය කරනකොට මෙතෙන්ට එන පිරිස දිව්‍යාංගනාවන්. මේ දිව්‍යාංගනාවන්ගේ නැටුම් වර්ණාවක් තමයි අපේ ගුත්තිල පඬිතුමාට කරන්න තියෙන්නේ. ඒතර කොයිතරම් අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවද? සාමාන්‍ය මිනිසුන්ට වඩා මෙතන නටන්නේ දිව්‍යාංගනාව. දිව්‍යාංග නටනකොට කොයිතරම් ලස්සනට මේ වචන හසුරවන්න ඕනේද? අපි එතෙන් තමයි දැන් ගමන් කළේ. ඒ එක්කම අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේ මේ විරිත් භාවිතයේදී දාලා තියෙන දක්ෂතාවය. මලන් කරුණත් මහත්මයා, මම මෙතෙන්දී ඔබතුමා පැත්තට නැවත හැරෙනවා. දැන් මේ ගුත්තිල මූසිල වීණා වාදනයේ මේ විරිතට අනුව ලියලා තියෙනවානේ අපේ වැත්තවි හාමුදුරු. විශාල මේ කැපකිරීමක් තුළින් මේ නිර්මාණය කරලා තියෙනවා. දැන් මේකේ තියෙනවා පාරිසරික වෙනස්කම්, සත්ත්ව මිනිස් ප්‍රජාවගේ. එතකොට මේ පාරිසරික වෙනස් වීම සිදු වෙනවා මේ වීණා වාදනයේ ඇතුළත. ඒ වගේම අපූර්ව කාව්‍ය සංකල්පන පහ මේ නිර්මාණය වෙනවා මෙතන. අපිට ඒ පිළිබඳව පුංචි පැහැදිලිමක් අපේ දරුවන්ට ඔබතුමා කළොත්.
ඔව්. දැන් අපේ ගුත්තිලය, ගුත්තිලය නිර්මාණයේදී යොදාගන්න බස මොකද? ඒ බස තුලින් තමයි මේ පාරිසරික වෙනස්කම් වල තීව්‍රතාවය පාඨකයා අතරට ගේන්නේ. එතකොට දසනායක මහත්මයා, දැන් අපේ දරුවන්ට අපි කියන්න ඕනේ, දැන් මේ සාහිත්‍ය කරුවට විශේෂ භාෂාවක් නැහැ. එයා කරන්නේ තමන්ගේ අරමුණට ගැළපෙන විදිහට යා භාෂාව විශේෂ කරලා යොදා ගන්න. මොකද වැත්තෑවි හිමියන් සතු කවීත්වය ඒක අපූර්ම එකක්. ප්‍රතිභා ශක්තියෙන් යුක්ත එකක්. මනුෂ්‍යත්වයේ දුර්ලභයි. එහිදී විද්‍යාව අතිශයින් දුර්ලභයි. එහිදී කවීත්වය දුර්ලභයි. හැබැයි කවි ශක්තිය අතිශයින්ම දුර්ලභයි. ඔය සාහිත්‍ය විචාර ප්‍රදීපිකාවේ අපේ ඒවි සුරවීරයන් ඔය කාරණාව සඳහන් කරන්නේ අග්නිපුරාණෙන් උපුටාගෙන. ඉතින් මම හිතන්නේ ඔය නිර්වචනයේම අපේ වැත්තෑවි හාමුදුරුවන්ට ගැලපෙනවා. මොකද උන්වහන්සේ මේ පාරිසරික වෙනස්කම් වල අපූරු බව සත්වහා මිනිස් හැසිරීම ඇසුරින් දක්වනවා. මොකද සංගීතයට පුළුවන් පුද්ගල මානසිකත්වයන් වෙනස් කරන්න. සංගීතය අපි කියන්නේ මේ විශ්ව භාෂාවක් කියලානේ
අනිවාර්යයෙන්ම.
එතකොට ඒ රිද්මයට, ඒ ශබ්ද සංගටනාවට, ඒක වෙන උස් පහත් වේගයට අපූර්වට මේ පද ගලපනවා. මොකද නිර්මාණ කරුවා සතුව තියෙන අර උතුමක් විතර අපූර්ව කාව්‍ය සංකල්පනා මවන්න නම් නිර්මාණ කරුවට පරිකල්පන ශක්තියක් තියෙන්න ඕනේ. ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය. මේ කාරණාපේ 10 ශ්‍රේණිය දරුව දන්නවා. ඒතොර ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය, සතතාභ්‍යාසය කියන කාරණා ත්‍රයෙන් උද්දීපණය වෙන එකක් තමයි පරිකල්පන ශක්තිය. ඒතොර මෙතනදී මේ නිර්මාණයට අවශ්‍ය දේවල් සිතින් මවනවා. මොකද සාහිත්‍යයක් තුල අපි දකිනවා මේ සත්‍යයයි කල්පිතයයි දෙකම තියෙනවා සනායකස. ඔය කාරණා දෙකම තියෙනවා. එතකොට අපි ගත්තොත් දැන් ඔය පාරිසරික වෙනස්කම් එක්ක සත්ව හැසිරීම් වල වෙනස්කම් බලන්න පුතේ, ඔයාලගේ ඔය පෙළ පොතේ පාලස්සෙනි කවියේ සඳහන් වෙන්නේ අර පියසං නොව බිඟු දැල් රැඳි කොපුලි, අවසං නොව වෙන නදටම කුහුලි, මදසන්සුන් පියෝවින් සිටි නොසැලී, ගජසින් සිටියම් ගජසිරි කියලි. මේ වීණා වාදනයත් එක්ක රජුරුවන්ගේ ඇත්පන්තියේ ඉන්න ඇත්තුන්ට කම්පට ගහන්නවත් සිහියක් නැහැ.
ඒ වීණා වාදනයටම හිත යොමු වෙලා
ආකර්ෂණය වෙලා. එදා මේ ඇත්පන්තියේ ඉන්නේ ත්‍රිමත ගලිත හස්තියුනි. මේ ත්‍රිමත ගලිත හස්තීන්ගෙන් කම්මුල් වලින් නිකුත් වෙන මද ජලයේ බොණ්ඩ මේ මැස්සෝ පිරිවරාගෙන ඉන්නවා. එදා උන්ට ඒක නිදහසේ කරන්න පුළුවන් වුණා. ඇයි? ඇත්තුන්ට කම්පට ගහන්න අමතක වුණා. නැත්තම් පටාස් ගානේ නේ සද්ද ඇහෙන්නේ. එදා ඒක අමතක වුණා. මේ සත්ව හැසිරීම වල වෙනස්කම්.
නැත්නම් යොදා ගන්න වචන වල තියෙන අපූර්වත්වය අපි මේ තුල දකිනවා.
ඊළඟට අර මතකද මේ පන්සිලු වීණා නද පසු බැස්සු මන් පින වන වෙන නදයෙන් තොස්සු නන්දන කැන්දුටුවද බිය සිස්සු මින් රල උද්ගං වෙරළට රැස්සු.
මාළු රංචු පිටින් ඇවිල්ලා ගංවෙරළට
ඇවිල්ලා මාළුවෝ වීණා වාදනය අහන්න ඇවිල්ලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා මනක් කල්පිතයි කියලා. ඔව්, සත්‍යයයි කල්පිතයයි මිශ්‍රණයක් සාහිත්‍ය කියන්නේ. එතකොට අපූර්ව කාව්‍ය සංකල්පනා මවන්න වැත්තෑවේ හිමියන් සතුව තිබිච්චේ නිසර්ග කවීත්වය. ඒක කයෙන්වත් මේ කොපි කරපු එකක් නෙමෙයි, කයෙන්වත් ණයට ගත් එකක් නෙමෙයි මේ කවීත්වය. මොකද අපි කියන්නේ ගුත්තිලේ කියන්නේ කවීත්වේ ස්වෛරී භාවයේ ඔප්පු කරපු කෘතියක්. ඒ නිසා ඒ සත්ව හැසිරීම රචකයා බොහොම අපූර්වට ඉදිරිපත් කරනවා. සත්තුන්ට එහෙමනම් දසනායක මහත්වෝ දැන් මිනිස්සුන්ට කොහොම වෙන්න ඇද්ද නේ? මිනිස්සුන්ට කොහොම වෙන්න ඇද්ද?
ඒ වගේ මේ අදහසක් තියෙන කවියක් මම ඔබතුමාට මේ වෙල මතක් කරනවා. ඔබතුමායි පොඩ්ඩක් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. මනමත් කරවන ධන මූලු දෙරනා රසවත් වන වේන නද නාද කරනා සවනොත් සඳ පුරාගෙන ලෝභ දියුණා නොදානිත් දරුවන් එකයෙන් වැටුණා.
අම්මලාට එහෙම වෙන්න පුළුවන්ද?
හරි පුදුමයක් නේ. දැන් තමන්ගේ දරුවා තමන්ගේ ඇකෙන් වැටෙන තරමට මේ මිහිරියාව අත්විඳ ගන්නවා අම්මලා. අපි ටික පොඩ්ඩක් පැහැදිලි කළොත් කොයි වගේද කරුණාත් මහත්මයා උන්වහන්සේ මෙතෙන්දි මේ පද සංගණනය යොදලා තියෙන්නේ.
දැන් ගුත්තිලයන්ගේ වීණා වාදනය දසත පුරා ක්‍රියාත්මක වෙනවා. දිය දිය ගොස පල කරමින් සපැමිණි දසත ව්‍යාප්ත වෙනවා. ඒ ව්‍යාප්ත වීමත් එක්ක මේක ඇහෙන පුර අංගනාවන්ට ඔවුන්ගේ දෙසවන්පත් අතරට මේ වීණා වාදනේ ඇහෙනකොට උකුල ඉන්න දරුවා ගිලිහිලා අද මියුසිකල් ෂෝ එකට ගියාට පස්සේ අපේ දරුවන්ට ඔක වෙන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම.
නේ එනකොට පර්ස් එකක් නැහැ නේ. එක්කෝ අරගෙන ගියපු පොඩියුන් කොහෙද කොහෙද කියලා දන්නේ
නැහැ. මේ සංගීතය අපූර්වත්වය තමයි අපේ ගුතිල පඬිතුමා, ගුතිල කතුවරයා, ගුතිල පඬිතුමා ලව්වා මේ කරන වීණා වාදනය එක්ක කතුවරයා මේ මිහිරියාව.
ඒ විතරක් නෙමෙයි තවත් එකක් තියෙනවා මතකද? දැන් මහරජුරුවන්ගේ ආරක්ෂාවට ඉන්නේ විශේෂ පුහුණුවක් ලැබපු ආරක්ෂක බටයුනි. උන්දලාගේ අතිනුත් ආයුධයේ ගිලිහෙනවා නම් මේ වීණා වාදනයේ අපූර්වත්වය කොහොමද?
ඒක අපිට පැහැදිලිව අර නිති නිරිඳුගේ රැකවලෙහි නියුක්ත කියන කවියෙන් නේද මාල් මහත්මයා?
ඔව්, අපිට ඒ තුලින් මේ මිනිස්සුන්ගේ තියෙන මේ ස්වභාවික හැසිරීම් ඒව වෙනස් කරලා ත්‍රිසංසිත පව වීණා වාදනයෙන් වෙනස් කළා.
වෙනස් කරනවා. ඒක තමයි මේ කාව්‍යත්වයේ තියෙන උන්වහන්සේගේ තියෙන අපූර්වත්වය.
මේ අපූර්ව කාව්‍ය සංකල්පනා ලැබීමේ හැකියාව. ඕකම තමයි ප්‍රතිභාව කියලා කියන්නේ.
ප්‍රතිභාව. මට එක තැනක පොතක මතක් වෙනවා කරුණාද මහතා එක තැනක තියෙනවා ප්‍රකාශයක් කරලා තියෙනවා මේ අපේ කාව්‍ය සංග්‍රහයන් රූමත් කාන්තාවන් විදිහට උපමා කළොත් රූමත්ම කාන්තාව ගුත්තිලේ කියලා. කාන්තාවන් අතර රූමත්ම කාන්තාව ගුත්තිලේ කියලා.
ඒ කියන්නේ සර්වාභරණ වලින් සැරසිච්ච කෘතියක්.
සැරසිච්ච කෘතියක් විදිහට තමයි අපේ විචාරකව හඳුන්වන්නේ මේක. අපි ඉදිරියේදී තව ටිකක් මේක සාකච්ඡා කරගෙන යනවා. කොහොම නමුත් අපිට මේ ගුතිල කාව්‍යයේ තවත් බොහෝ දේ කතා කරන්න ඉදිරියේදී තියෙනවා. අපි ඉඩකඩ අරගෙන දරුවන් එක්ක තවදුරටත් මේ ගැන සාකච්ඡා වේදෙමු. ඉදිරියේදී තවත් මාතෘකා කිහිපයක් ඔස්සේ අපි ඒ සඳහා ප්‍රවේශයක් ලබා ගනිමු.
අදට ගුවන්විදුලිය ඔබට සමීප කරන මැදරට ගුවන් තක්ෂලාව සමගින් ඔබ රැඳෙන්නේ. අද අපි කතා බහ කරන්නේ 10-11 ශ්‍රේණි සඳහා සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂයට අදාළව සිංහල සාහිත්‍ය සංග්‍රහයේ දෙවන පාඩම ගුතිල වෙනනද සාහිත්‍ය පාඩම. මේ සඳහා සම්බන්ධ වෙනවා අද මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වත්තේගම කලාපේ සිංහල විෂය ගුරු උපදේශක ගුණරත්න දිසානායක මහතා සමග දෙනුවර අධ්‍යාපන කලාපේ ගෙලියොය උඩ අලුදෙණිය මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය මාලන් කරුණාරත්න මහත්මයා අපි නැවත වතාවක් ඒ ගුත්තිල වෙන නද සාහිත්‍ය පාඩම සමග එක්වෙමු.
මැදරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාව හා සම්බන්ධව සිටින අදින දුවේපුතේ ප්‍රවෘත්ති විකාශයට පෙර ඔබ හපහ සම්බන්ධලා හිටි ගුතිල කාව්‍යයේ කාව්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අප සාකච්ඡා කරමින් හිටියේ. ඔබට මතක ඇති මම ගුතිල ජාතකය ගැන කතා කරලා ඔබගේ පාඩමට පිවිසෙනකොට දැන් ඔබ හිතනවා මේ ගුතිල ජාතකයේදී ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ වීණා වාදන තරඟයේ තියෙනවා වීණා වාදන තරඟයේදී අපේ ගුතිල පඬිතුමා සක්‍රදේවිඳුගේ උපදේශ මත වීණාවේ තත් කඩමින් වීණාව ගායනා කරනවා. ඔබට මේක පන්ති කාමරයේදී ගුරුතුමා හෝ ගුරුතුමිය පැහැදිලි කර දෙන්නට ඇති. මේ ශිල්ප ක්‍රමය මීට පෙර උගන්වලා නැහැ මූසිලට. මූසිලට ගැටලුවක් ඇති වෙනවා. මූසිල මොකද කරන්නේ? ගුත්තිල පඬිතුමා වගේම තමන්ගේ වීණාවේ තත් සිඳ ගන්නවා. වීණාවේ තත් සිඳින්න සිඳින්න ගුත්තිල පඬිතුමාගේ වීණා වාදනයේ අපූර්වත්වය වැඩි වෙනවා. නමුත් මූසිලගේ වීණාව කිසිම හඬක් නැගෙන්නේ නැහැ. මේ ගැටලුව අවබෝධ කරගන්න මිනිස්සු කුපිත වෙනවා. රජතුමා අමාත්‍යවරුන්ගේ මුහුණ බලනවා. අමාත්‍යවරු කැට මුගුරු බාලා මේ මූසිලව නගරයෙන් පලවා හරිනවා. දැන් ඔබට පැහැදිලි වෙනවා ජාතක කතාව තුළ කොයි වගේ ගැටලුවකටද මූසිලපත් වෙන්නේ. දැන් ඔබට පුතේ ආදින දූපතේ තේරෙනවා ඇති මේ කතාව තුළ අපිට කතුවරයා පැහැදිලි කරලා දෙන්න තියෙන ජීවන දර්ශනය තමයි ආදරණීය දුවේ පුතේ දෙමාපියන්ට සලකන දරුවන්ට දෙවියන් ඔවුන් රැක බලා ගන්නවා කියන පණිවිඩය. මේ පණිවිඩය තමයි මේ කතාව තුළින් අපිට පැහැදිලි වෙන්නේ. ඒතර මූසිලගේ චරිතය ගුරුවරයාට ගෞරව නොකරපු චරිතයක් විදිහට තමයි අප දකින්නේ. අවසාන වශයෙන් අපගේ කාලයත් එක්ක විශාල ගැටලුවක් තියෙනවා මලන් කරුණ මහත්මයා. මම ඔබගෙන් ඉල්ලනවා අපේ දරුවන්ට කෙටි හැඳින්වීමක් කරන්න මේ ගුත්තිල කාව්‍යයෙන් මතු කරන ජීවනාදර්ශ කීපයක් පිළිබඳව.
දැන් ওই කාරණාවත් ඒ ගන්නකොට දැන් ගුත්තිලයේ ලිවීමේ අරමුණම තමයි තමා ගුරු හිමියන්ට අකෘතඥයෙකු නොවන බව දැක්වීම. එදා ගුත්තිල පඬිතුමානේ බෝධිසත්වයෝ, මෝසිලනේ දේවදත්ත, එතකොට අද මේක රාහුල හාමුදුරුවයි වැත්තෑවේ හාමුදුරුව අතර ඇති වෙච්ච මේ දැනුම් ඝට්ටනයක් නෙමේ සිද්ධ වෙන්නේ. ඒ නිසා වැත්තෑවේ හාමුදුරුව කියනවා මම ගුරු හිමියන්ට අකුරුතක්ණියෙක් වෙන්නේ නැහැ. මම දන්නවා ඒකේ විපාකය. දේවදත්තට මොකද උනේ? මෝසිලට මොකද උනේ?
ඒ අරමුණ පෙරදරි කරගෙන මං හිතන්නේ මාලන් කරුණ මහත්මයා මේ කාව්‍ය සංග්‍රහය ලියන්න පවා පාදක කරගෙන.
ඔව්. ඔව්. ඒකම තමයි. තමන් ඒ කියන්නේ මම ඔබට ඉරෙහි වෙන්නේ නැහැ. ඔබ මට උගන්වපු ශිල්පය මෙන්න. වැත්තෑවේ හාමුදුරුව පද්‍ය 511කින් යුක්ත ගුත්තිලේ රචනා කරලා ගුත්තිලේ පිළිගන්වනවා ගෝල තමන්ගේ ගුරු හාමුදුරුවන්ට. වායුගණයෙන් ආරම්භ කරපු හින්දා හුලඟක් වගේ උන්වහන්සේ වීසි වෙලා ගියා. අදටත් කොහෙද කියලා අපි දන්නේ නෑ.
අනිවාර්යයෙන්ම. හොඳයි. මම හිතනවා අදින් දූපතේ අද අපේ පාඩම් මාලාවට ලැබිලා තියෙන කාලය ගෙවිගෙන යනවා. මම හිතනවා ඔබ කිසියම් දැනුමක් වීමක් වෙන්නට ඇති ගුත්තිල කාව්‍යයේ ගුත්තිල වෙන නද කියන පාඩම පිළිබඳව කිසියම් තොරතුරු කිහිපයක් අපට ලබා දෙන්න ඔබට හැකියාව ලැබුණා. ඒ ඔස්සේ ඔබගේ විභාගයේදී ඔබ කොහොමද පිළිතුරක් සකස් කරගන්නේ? දැන් ඔබට මේ ගුත්තිල වෙන නද පිළිබඳව කිසියම් දැනුමක් කිරීමක් තිබෙන නිසා අපි අද පාඩමට කැඳවුවේ අපේ ප්‍රවීණ ගුරුවරයෙක් මාලන් කරුණත් මහත්මයා. අප එහෙමනම් දැන් සමු ගන්නට උදානමන්නේ බොහොමත් නිස්සුතී කරුණත් මහත්මයා ඔබතුමාට. ඒ වගේම කඳුරට සේවයේ මේ කරගන්න යන උසත් කාර්ය ඉදිරියේදීත් ඔබ හා අප බැඳෙන්නට කියා ඉල්ලමින් අද දින උපතේ ඔබට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද දිනේ පාඩම අපේ මෙතෙන් සමු ගන්නවා. බොහොමත් ස්තුතියි. ආයුබෝවන්.
10-11 ශ්‍රේණි සඳහා වූ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයට අදාළව සිංහල සාහිත්‍ය සංග්‍රහයේ දෙවන පාඩම ගුත්තිල වෙනනද සාහිත්‍ය පාඩමයි එනිමාවටපත් උනේ. ඒ සඳහා ද සම්පත් ආයකත්වයේ රැකුවේ මධ්‍ය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වත්තේගම කලාපයේ සිංහල විෂය ගුරු ප්‍රදේශක ගුණරත්න දිසානායක මහතා සමග දෙනවර අධ්‍යාපන කලාපයේ ගෙලවේ උඩ අලුදෙණිය මධ්‍ය විද්‍යාලයේ සිංහල විෂය ආචාර්ය මාලන් කරුණරත්න මහතා.